වේගුරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් මේ සූදානම ඌවේ ගුරු ගෙදරින් 8-9 ශ්‍රේණි සඳහා සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්නට අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දෙන්නේ හපුතලේ ශ්‍රී ධම්මානන්ද මහාවිද්‍යාලයේ AJMAB පුපුලවිල ගුරු පියාණන්
ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ අද අපි ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල භාෂාව සාහිත්‍ය සම්බන්ධ 8-9 ශ්‍රේණි සඳහා දුවා දරුවන්ගේ ඥාන බුද්ධිය වර්ධනය කිරීමේ අරමුණින් තමයි. ඉතින් මේ දවස්වල පවතින තත්ත්වෙත් එක්ක අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන දූල පුතාලා වෙනුවෙන් පාඩම් එකක හැටියට ගත්තොත් 8 ශ්‍රේණියේ වාක්‍ය රීති තිනවා ඒ අතරේ යටතේ ලිංග ભેදය වචන ભેදය ඊළඟට අපිට කතා කරන්න තියෙනවා පුරුෂ ભેදය උක්තානුක්ත ભેදය ඊළඟට අපි කතා කරනවා 9 පන්තිය වෙනුවෙන් ඒකම උක්තානුක්ත ભેදය සහ අවසාන අපි වාක්‍ය රීති ගැනත් කතා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් මෙන්න මේ අනුව අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලාම දුව පුතේ ඔබේ 8 ශ්‍රේණියට අදාළව 13 සහ 18 යන පාඩම් දෙකට අදාළව තිබෙන වාක්‍ය රීති පිළිබඳව ඒ වගේම 9 ශ්‍රේණියට අදාළව 10 11 පාඩම් දෙකේ සම්බන්ධ වෙන උක්තානුක්ත පද ભેදයේ පිළිබඳව. ඉතින් මේ දෙකම බලා ගන්න ඕන වෙනවා පුතේ. ඒ නිසා ඔබ පොතක් කොලයක් අතේ ළඟ තිබෙනවා නම් වඩාත් හොඳයි. හොඳයි. අපි එහෙනම් අද පාඩම් පටන් ගමු. අපි ඉස්සෙල්ලාම කතා කරමු අද දවසේදී උක්ත අනුක්ත පද ભેදයේ පිළිබඳව. උක්ත අනුක්ත පද ભેදයේ පිළිබඳව විශේෂයෙන් ගත්තොත් මේ පුතේ අපේ භාෂාව තුළ විවිධ නාම පද වර්ග තිබෙනවා ජාති නාම කියයි ද්‍රව්‍ය නාම කියයි නේද පුද්ගල නාම කියනවා ඊට අමතරව කෘදාන්ත නාම තද්දිත නාම මේ වගේ විශාල නම් ප්‍රමාණයක් නාම විශේෂයක් තියෙනවා ඒවා විවිධ වර්ගවලට අපිට බෙදලා කියන්න පුළුවන් අපි දන්නෝ ඒවා බොහොමයක් දන්නෝ ඒ දන්න අතරෙම අපි දිනවනේ දැන් ඕවා සාමාන්‍ය පොදු විභාගයක් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද කියලා ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී නාම පද වර්ග දෙකක් තියෙනවා. අපි ගත්තොත් එම් ප්‍රාණවාචී කියන්නේ මොකද්ද? මොකද්ද ප්‍රාණවාචී කියලා කියන්නේ? පණ තිබෙන. ඒකට තව නමක් කියන අපි සචේතනිකයි කියලා. මොකද්ද පණ තියෙන එකට තවත් වචනයක් කියනවා සචේතනිකයි. අපි කුරුල්ලෙක් ගත්තොත් මිනිසෙක් ගත්තොත් නේද ගවයා කූබියා මාළුවා මේ කියන අපි හැම කෙනෙක්ම හැම සතෙක්ම අපි කියන්නේ ඒවා ප්‍රාණවාචී හැටියට. දැන් අපි ඕගොල්ලෝ ඉස්කෝලේ අරන් යන දේවල් ගත්තොත් එහෙම පොත් බෑගය ඒ දින පොත් පැන්සල් මකන කෑලි වතුර බෝතලේ කෑම පෙට්ටිය මේ කියන හැම දෙයක්ම නාද ඒවා ප්‍රාණවාචී. මෙන්න මේ දෙක අනුව බලනකොට අපි දැන් බලවත් අප්‍රාණවාචී පොඩක් පැත්තකින් තියලා ප්‍රාණවාචී කියන එකත් ඒ ප්‍රාණවාචී කියන එකත් කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද? පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග වශයෙන්. මොකද්ද? පුරුෂ ලිංග හා ස්ත්‍රී ලිංග වශයෙන්. දැන් ගත්තොත් ඒ මොන වගේද? පුරුෂ ලිංග මිනිසා මිනිස්සු ළමයා ළමයි ගවයා අන්න වගේම මොනවාද අපි කියන පුරුෂ ලිංගයි කියලා. එතකොට අපි දැන් කතා කරන යන පුරුෂ ලිංග නාම පදයක් ගත්තොත් මේ විදිහට අපි කියමු උක්තයි අනුක්තයි කියලා බෙදලා ගත්තොත් ඒක කොහොමද බෙදන්නේ? උක්ත කියන එකේ තේරුම මොකක්ද? උක්තයි කියන්නේ ප්‍රධානයි කියන එක අදහස. මුල් වෙනවා කියන අදහස. අනුක්තයි කියන්නේ අප්‍රධානයි දෙවෙනි වෙනවා කියන අදහස් තියෙනවා. එතකොට ප්‍රධානය අප්‍රධාන උක්ත අනුක්ත අන්න ඒ විදිහට බෙදා ගත්තොත් එහෙම ප්‍රාණවාචී පුරුෂ ලිංග නාම පද කොහොමද වෙන්නේ? අපි මිනිසා කිව්වොත් එහෙම ඒක කොහොමද උක්ත පදයක් කරේ මිනිසා කියලා ආවොත් අනුක්ත වෙන්නේ කොහොමද? ඒක වෙනසක් වෙන්නේ නැහැ පුතේ. ඒ විදියමයි අනුක්ත පදයක් එනං මිනිසාම තමයි. මොකද මිනිසාම තමයි. එතකොට බහුවචනෙන් අපි ගමු මිනිස්සු. ඒක අනුක්ත කරාම කොහොමද වෙන්නේ? මිනිසුන්. ළමයා කියලා ගත්තොත් ළමයි. ළමයා කියලා ගත්තොත් ළමයාමයි. ළමයි කියලා ගත්තොත් ළමින්. ළමයා කියලා આવොත් අනුක්ත පදයක් ළමයාමයි. ළමයි කියලා උක්ත පදේ આવොත් අනුක්ත පද වෙන්නේ ළමින්. ගවයා කියලා આવොත් එහෙම උක්ත පදය ඒක අනුක්ත වෙනවා ගවින්. ගවයා කියලාම ගවයෝ කියලා આવොත් ගවින්. ගෘහණී කියලා આવොත් ගෘහණිය. එන අනුක්ත පදයක් ගෘහණියමයි. ගෘහණියෝ කියලා આવොත් මොකද වෙන්නේ? ආන්නේක අනුක්ත වෙනවා ගෘහණියන් කියලා. තව ගත්තොත් උතුමානෝ. උතුමානෝ උක්ත පදේ අනුක්ත වෙනවා උතුමානන්. ඊළඟට අහසේ යන ඉගිලෙන පක්ෂීහු කියලා උක්ත පදේ આવොත් අනුක්ත වෙනවා පක්ෂීන්. අන්න එතකොට අපි දන්න පුරුෂ ලිංග නාම පදයක්. එතකොට අපි ගත්තොත් මෙහිම දැන් අපි පොදුවේ කියන නාමයන් තියෙනවා. පොදුවේ ඔබටත් මටත් පොදුවේ කියන්න පුළුවන් නාම තියෙනවා. ඒවට අපි කියනවා නාමයක් සර්ව නාම කියලා. මොකද්ද පුතේ සර්ව කිය? සර්ව කියන්නේ සියලු දෙනාටම. සර්ව කියලා කියන සියලු දෙනාටම කියන නාම පද උක්ත සහ අනුක්ත වශයෙන් බෙදන්න පුළුවන්. කොහොමද? පොදුවේ ගත හැකි නාම සර්ව නාම. උක්ත පදයක් හැටියට ගත්තොත් පොදුවේ ගන්න නාම මම. තව අපි, ඔබ, තෝ, තොපි, ඔහු, ඈ නැත්නම් ඇය. ඒක දෙකම ගන්න පුළුවන් පුතේ. ඕ කියන අදහස ගන්න පුළුවන්. ඔව්හු, මොව්හු, මූ, ඌ. අන්න එහෙම ගත්තොත් එහෙම දැන් අපි ඔය නාමපද සියල්ලම සරුවයි පොදුවේ ගන්නවා. ඔව්හු කිව්වොත් එම කවුද කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. හැබැයි පොදුයි ගන්න පුළුවන්. අපි ඒ කතා කරද්ද කියන්නේ ඒගොල්ලෝ කියලා. අපි දැන් කීප දෙනෙක් අපි කියලා කියන වචනේ පොදුයි කියලා. මම කියන එකත් පොදුයි කියා ගන්න පුළුවන්. එක එක කෙනාට තනි තනිව කියා ගන්න පුළුවන්. ඒ නිසා මේක කිසිම කෙනෙකුට වර්ග කිරීමක් නැහැ. ඒ නිසා තමයි පුතේ දුවේ කියන්නේ මේකට සර්වනාමයි කියලා. එතකොට සර්වනාම අපි උක්තපද හැටියට ගත්තොත් එහෙම කොහොමද මේක අනුක්ත කරන්නේ? එහෙනම් ප්‍රධාන පද හැටියට ආවොත් අප්‍රධාන කරන්නේ කොහොමද? අන්න එතන අපි බලන්න ඕනේ. උක්තයි කියලා ගත්තොත් එහෙම මම කියලා ආවොත් අනුක්ත පදේ කොහොමද? මා. අපි කියලා ආවොත් අප. ඔබ කිව්වොත් මොකද්ද? අන්න ඒක බලන්න. ඔබ කිව්වොත් මොකද වෙන්නේ? එහෙනම් අනුක්ත පදේ වෙන්නේ ඔබමයි. තෝ කිව්වොත් එහෙම උක්ත පදේ හරියට තා. එතකොට තොපි කියලා ආවොත් තොප. තෙපි කියලා ආවොත් තෙප. තොපි කියොත් තොප. තෙපි කියලා ආවොත් තෙප. ඔහු කියනවා පිරිමි කෙනෙකුට කියනවනේ අපි ඔහු කියලා. ඔහු කියලා මොකද්ද? ඔහුම තමයි. අපි ස්ත්‍රී ලිංගාර්ථයෙන් කියනවා ඕ ඈ ඇය කියලාවත් කොහොමද? මේක අනුක්ත වෙනවා ඈ කියලා ගන්නත් පුළුවන්. ඇය කියලා තමයි බොහෝ විට අපි කියන්නේ අනුක්ත පදයේදී. ඊළඟට අපි ගන්නවා ඔව්හු පොදුවේ ගන්නවා ඔව්හු. ඒක අනුක්ත පදේ යටි දෙනවා ඔවුන්. මොකද්ද ඔවුන්? ඊට පස්සේ බලන්න මොව්හු කියලා ගත්තොත් මොව්හු. ඒක අනුක්ත වෙනවා මොනා කියලාද? මොවුන් කියලා. මොවුන්. දැන් අපි බලමු මූ කියලා. මේ පොත්පත්වල තියෙන වචන මූ. අනුක්ත වෙනවා මුන්. මුන්. ඌ කියලා ඔත්තේ ඌ කියලා අපි කතා කරන්නේ. එහෙනම් අනුක්ත වෙනවා උන් කියලා. ඉතින් මෙන්න මේ වගේ අදහසෙන් සර්වනාමයක් හැටියට ගන්න පුළුවන්කම අපිට තියෙනවා. සර්වනාම පොදුවේ ගන්න නාම. ඉතින් මෙන්න මේ වගේ නාම එක එකතු කරලා බලුවම අපේ භාෂාවේ බලන මොනතරම් ලස්සන භාෂා රටාවක් තියෙනවද කියලා? නාම රටාවක් තියෙනවද කියලා? අන්න ඒක තමයි අපේ භාෂාව තුළ තිබෙන රසවත් භාවයේ වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු තවත් නාම වර්ගයක් තියෙනවා. පොදුවේ ගමුකෝ තව නාමයක් තියෙනවා අනියමාර්ථයි කියලා. අනියමාර්ථයි. අපි සාමාන්‍යයෙන් අනියමාර්ථයි කියනකොට මගේ දුල පුතාලට මතක ඇති. අර ක්‍රියාපද ඉගෙන ගන්නට කියන්නේ අනියමාර්ථයි කියලා කියනවා. හොත් කියලා කියනවා නේ. දී කියලා කියවෙනවා. හොත්. අද වහීද? අපි අහනවා කාගෙන් අද? අද වහීද? වැස්සොත් මොකද වෙන්නේ? ආන් වහින්නත් පුළුවන්, වහින්න නැති වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ අනියමයි කියලා කියන්නේ නිශ්චිතව කියන්නේ නැහැ. ඒක වෙනත් කෙනෙකු හරහා අනියම් ආකාරයකට ප්‍රකාශ කරනවා. අනියම් ආකාරයකට. අනියම් ආකාරයකට කියනවා. අන්නේ මේ අනියම් ආකාරයකට ප්‍රකාශ කරනකොට බුදුවේ පුතේ අල්කයන්ක් එකතු කරනවා. නාමයකට විශේෂයෙන් පුරුෂ ලිංගhari ස්ත්‍රී ලිංගhari නාමපදයක් ගත්තොත් ප්‍රාණවාචී බොහෝ විට අපි කියන්නේ ප්‍රාණවාචී නාමයන්නේ. අප්‍රාණවාචීත් ගන්නවා. පොදුවේ ගත්තොත් එහෙම. දැන් ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව මෙන්න මේ විදිහට අල්කයන්ක් දාලා කියන නාමයක් තීරවනා ඒවට කියනවා අනියමාර්ථ නාමපද කියලා. අනියමාර්ථ නිශ්චිත නෑ. අනියමාර්ථයි. උදාහරණයක් ගත්තොත් එහෙම මිනිසෙක් ඔන අනියමාර්ථ. ඇතෙක් සිසුවෙක් වවුලෙක් ගැහැණියක් ශිෂ්‍යාවක් ලේඛිකාවක් තතක් නැත්නම් කාන්තාවක් මෙන්න මෙහෙම ගත්තම මේ අනුව අනියමාර්ථයි. දැන් මේ විදිහට එන අනියමාර්ථ පදයක් අපි උක්ත පද හැටියට ගත්තම උක්ත අනුක්ත හැටියට බෙදන්නේ කොහොමද? අනියමාර්ථ හැටියට ආවොත් නාමපදයක්, ඒ නාමපද උක්ත වෙන්නේ කොහොමද, අනුක්ත වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් මෙහෙම ගත්තොත් තියෙනවා. උක්ත නාමපදේ බලමු. මිනිසෙක් කියලා. අනුක්ත නාමපදය කොහොමද දෙන්නේ? මිනිසෙකු. මිනිසෙකු. දැන් ගත්තොත් ඇතෙක් කියලා ගත්තොත් ඇතෙකු. ඇතෙකු. සිසුවෙක් කියලා ගත්තොත් එම්. සිසුවෙක් කියලා ගත්තොත් කොහොමද? සිසු වෙකු. සිසු වෙකු. වවුලෙක්. වවුලෙක් කියලා ගත්තොත් වවුලෙකු. වවුලෙකු. ඔව්. එතකොට ගැහණියක් කියලා වත් කොහොමද පුතේ? ගැහණියක් කියලා වත් එහෙම ගැහණියක. ගැහණියක් කියොත් ගැහණියක. ශිෂ්‍යාවක් වුණොත් ශිෂ්‍යාවක. ශිෂ්‍යාවක. ලේඛිකාවක් වුණොත් කොහොමද? ලේඛිකාවක. ලේඛිකාවක. කතක් වුණොත් කතක. කතක. දැන් එතකොට දැන් ඒ විදිහට ගත්ත සචේතනික නාමපද. සචේතනික නාමපද නැත්නම් අපි කතා කරන ප්‍රාණවාජී නාමපද. පුරුෂත්‍රයක් අනුව බෙදන්න පුළුවන්. මොකද මේ පුරුෂත්‍රය කියන්නේ? ත්‍රය ගිනිකේ තියෙනම තුනක්. පුරුෂ තුනක් තියෙනවා. පුරුෂ තුනක්. මොකද පුරුෂ තුන? ඔගොල්ල කවුරුද දන්නව? උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. එහෙනම් පුරුෂත්‍රය කියලා කියන විට හොඳට මතක තියාගන්න දුවේ පුතේ, මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් පුරුෂත්‍රයේ පළමුවමයි තියෙනවා, එහෙනම් උත්තම පුරුෂ. උත්තම පුරුෂ වලට ඒක වචන බහුවචන හැටියට බෙදන්න පුළුවන්. උත්තම පුරුෂකේ ඒක වචන බහුවචන හැටියට බෙදන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එහෙම මම කියලා කියනවා. මම. එද ඒකේ බහුවචනේ අපි. ඇයි මේ දෙකට උත්තම කියලා කිව්වේ? දැන් අපිත් එහෙමනේ. කවුද වැරද්ද කරේ? කවුරු හරි ඇහුවොත් එහෙම නෝ. කවුද වැරද්ද කරේ? මම කියන මම නන් නෙමෙයි. ගොඩක් අය ඉන්න අතර කියන අපි නන් නෙමෙයි. ආන බලන්න උතුම්මයි වැරදි කරන්නේ නැහැ කියන වගේ අදහසක්. හරි ෂෝක්. හරිම ලස්සනයි. මම කිව්වොත් එන උතුම් කෙනෙක්. අපි කිව්වොත් උතුම්මය. එහෙනම් ඒක වචන බහුවචන හැටියට ගත්තොත් මම කිව්වොත් අනුක්ත පදේ මොකද්ද වෙන්නේ? මා. එතන මම කිව්වොත් වාක්‍ය අවසන් වෙන්න ඕනේ කොහොමද? මී කියලා. මී. මම ගමට යමි. අනේ විදිහට. හැබැයි මා කියලා වාක්‍යයෙන් අපි කියන්නේ නෑ. ඒක අනුක්ත පදයක් එක්ක සම්බන්ධ කරගත්තම ඒ වෙනස් වෙන ආකාරය තියෙනවා. ඉදිරියේදී වාක්‍ය රටාව ගන්නනකොට උගන්නන විට මම දූල පුතාලට ඒ ගැන පැහැදිලි කරන්න. දැන් අපි කියලා ගත්තොත් අනුක්ත පදේ මොකද්ද? අප. අපි කිව්වොත් අප. එහෙනම් අපි කියලා වාක්‍ය පටන් ගත්තොත් අවසන් වෙන්නේ කොහොමද? මූ කියලා. අපි ගමට යමු. අනුවි වගේ. දැන් ඊට පස්සේ අපි දෙවෙනි අවස්ථාව බලමු. මධ්‍යම පුරුෂ. මධ්‍යම පුරුෂයයි කියලා කියන්නේ තමා ඉදිරියේ සිටින. තමා ඉදිරියේ සිටින. කවුද ඉදිරියේ සිටින අය? තෝ, ඔබ, නුඹ, තොපි, තෙපි, ඔබලා, නුඹලා, ඔයාලා, මෙන්න මේ වගේවා. දැන් ඒවා අනුත්තර කරත් කියලා දැන් ඒක වචනෙන් ගත්තොත් එහෙම තෝ, ඔබ, ඔයා, නුඹ වගේවා ඒක වචනයි. ඒ වාක්‍ය ඒ විදිහට આવොත් එහෙම අවසන් වෙනවා හී කියලා. වාක්‍යයක් අවසන් වෙනවා හී කියලා. තෝ ගමට යන්නේ. ඔබ ගමට යන්නේ. ඔයා ගමට යන්නේ. නුඹ ගමට යන්නේ. දැන් මේ වගේ පදවල අනුක්ත පදේ මොකද්ද? තෝ කිව්වොත් එම අනුක්ත පදේ ඉන්නේ තා කියලා. ඔබ කිව්වොත් ඔබම තමයි, වෙනසක් වෙන්නේ නැහැ. ඔයා කිව්වොත් ඔයාමයි. නුඹ කිව්වොත් නුඹමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මම බලමු ඒකේ බහුවචනේ. තොපි, තෙපි, ඔයාලා, නුඹලා. දැන් මේ විදිහට આવොත් එහෙම වාක්‍ය අවසාන වෙන්නේ හු කියලා. තොපි ගමට යන්නේ උ. තෙපි ගමට යන්නේ උ. ඔයාලා ගමට යන්නේ උ. නුඹලා ගමට යන්නේ උ. අන් හු කියලා කියන. දැන් මේ පදවල අනුක්ත පද යාවත් කොහොමද? තොපි කිව්වොත් එහෙම තොප, තෙපි කිව්වොත් තෙප, ඔයාලා කිව්වොත් වෙනස් වෙන්නේ නෑ දුවේ පුතේ, ඔයාලාම තමයි. එහෙනම් නුඹලා කිව්වොත් නුඹලාම තමයි. අන්න බලන්න තියෙන විදිය. ඊට පස්සේ මේකේ ඊළඟ අවස්ථාවයි මේ තමා ඉදිරියේ සිටින කියලා කියන්නේ. මේ ආමන්ත්‍රණය කරන විදිය ආකාරයක් මෙතන පේනවා. තෝ, ඔයා, නුඹ, ඔයාලා කියලා කියන්නේ තමා ඉදිරියේ සිටින අය. ඊළඟ එක ප්‍රථම පුරුෂ. මොකද ප්‍රථම පුරුෂ කියලා කියන්නේ? මගේ නැත්නම් තමාගේ ඉදිරියේ නෑ. හැබැයි කොහේ හරි ඉන්නවා. තමා ඉදිරියේ නෑ, කොහේ හරි ඉන්නවා. ඈ, ඔහු, ඔව්හු, අම්මා, තාත්තා, අයියා, අක්කා, සතා නේද, කුරුල්ලා, ගවයා. මෙන්න මේ විදිහට ගත්තොත් එහෙනම් අපි කියන ඒවා තමා ඉදිරියේ නෑ, ඒත් කොහේ හරි ඉන්න පුළුවන්. මෙහෙම આવොත් එහෙම ඒව අවසන් වෙනවා. ඒක වචන හැටියට આવොත් මොනවාද? අයියා, ඇය නැත්නම් ඈ, ඔහු, සතා, අම්මා, තාත්තා නේද, නංගි, මල්ලි, කුරුල්ලා. මෙන්න මේ විදිහට આવොත් ඒක වචනයි. මේ ඒක වචනේ આવොත් වාක්‍ය අවසාන වෙනවා ය කියලා, එහෙම නැත්නම් ඉ කියලා. මොකද්ද? ය කියලා, එහෙම නැත්නම් ඊ කියලා. දැන් බලන්න. අයියා ගමට යයි. ඈ ගමට යයි. සතා කැලේට යයි. අම්මා ගමට එයි. තාත්තා ගමට එයි. නංගි සෙල්ලම් කරයි. මල්ලි සෙල්ලම් කරයි. ඊ කියලා කියනවා. දැන් මේක ය කියලා ඉවර කරන්න පුළුවන්. එතකොට කාලෙත් එක ගන්න විතර. අයියා ගමට ගියේය, අක්කා ගමට ගියාය, අම්මා ගමට ආවාය, තාත්තා ගමට ආවේය, නංගි සෙල්ලම් කළාය, මල්ලි සෙල්ලම් කළේය. අන්න යකිලි ඉවර වෙනවා. අන්න ඒ විදිහට ආවම අපි කියනවා ඒක ප්‍රථම පුරුෂ ඒක වචනයි කියලා. දැන් මේ වචන නාම ටික ඔක්කොම පොදුවේ අපිට ගන්න පුළුවන් බහුවචනයේදී ඔව්හු කියලා. ඔව්හු, ඔව්හු. එතකොට ඔව්හු කියලා වොත් අවධානින වාක්‍යයක් ය කියලා වෙන්න පුළුවන්, තී කියලා වෙන්න පුළුවන්, හ කියලා වෙන්න පුළුවන්. යා, තී, හ කියලා. දැන් බලන්න. ඔව්හු ගමට ගියෝය. අන යා යන්න කිව්වා. ඔව්හු ගමට යන්නෝය. ඔන්න යා යන්න කිව්වා. තාවතිදේ කියන ඔව්හු ගමට යති. ඔව්හු ගමට යති. තව විදියකට කියනවා ඔව්හු ගමට ගියහ. දැන් බලන්න මේ යා, තී, හ කියනකින් කියන්න පුළුවන්. දැන් අම්මා කිව්වොත් අම්මලා කියලා කියන්න පුළුවන්. එතකොට නංගි කිව්වොත් නංගිලා කියන්න පුළුවන්. සතා කිව්වොත් එම සත්තු නේද, සත්තු. අන්න එහෙම කියවම බල්ලා කිව්වොත් බල්ලෝ, ගවයා කිව්වොත් ගවයෝ, ගොවියා කිව්වොත් ගොවියෝ. මෙන්න මේ විදිහට බහුවචන කරන්න පුළුවන්. ඒ ආවමත් අර ය, තී, හ කියන අවසානය තමයි වෙන්නේ. එතකොට අනුක්ත වුණොත් මම කිව්වේ සත්තු කිව්වොත් සතුන්, ඔව්හු කිව්වොත් ඔවුන්, අම්මලා කිව්වොත් අම්මලාම තමයි. දැන් ඒ වගේ අයියලාගේවත් අයියලාමයි. දැන් එහෙම නවත්තා තියෙනවා. ඉතින් මෙන්න මේක අපි දැනගන්න ඕනේ. මෙන්න මේ අවත්තා ටිකට අපි කියන පුරුෂත්‍රය කියලා. පුරුෂ තුනක්, ත්‍රය කියන්නේ තුනක්. එහෙනම් ඒ තුනට අයිති මොනවාද? උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, පුරුෂ සහ ප්‍රථම පුරුෂ කියන කොටස් තුන. දැන් අපි මෙච්චරලා කතා කරේ පුරුෂ ලිංග නැත්නම් ස්ත්‍රී ලිංග සම්බන්ධ කරගත්ත සචේතනික නාම. එහෙම නැත්නම් අපි කියන ප්‍රාණවාචී නාම. දැන් අපි කියමු අචේතනිකයි. සචේතනික කියන වචනේ විරුද්ධ වචනේ සචේතනිකයි. ප්‍රාණවාචී නම් අප්‍රාණවාචී. අපි කොහොමද ඒක උක්තානුක්ත හැටියට දන්නේ? අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. උක්ත පදේ බලන්න. මේ විදිහට ගත්තොත් එහෙම ගංගාව, ගංගා, රීතිය, රීති. මෙන්න මේ විදිහට આવොත් කොහොමද ගන්න? උක්ත පදේ ගංගාව කියොත් අනුක්ත පදේ මොකක්ද? ගංගාවම තමයි. උක්ත පදේ නා ගංගා කියලා බහුවචනේ. එහෙනම් අනුක්ත පදේ වෙන්නේ ගංගාම තමයි. රීතිය කියලා આવොත් අනුක්ත පදේ රීතියමයි. රීති කියලා වොත් එම රීතිම තමයි. නීති කිව්වත් නීතිම තමයි. මේ වගේම තමයි අචේතනික නැත්නම් අප්‍රාණවාදී නාම පදත් අනියමාර්ථ ගන්නන්න පුළුවන්. අනියමාර්ථ ගන්නන්න පුළුවන්. කොහොමද? ගංගාවක්, රීතියක්, ජලාශයක්. අන්න ඒක අනුත් කරාම කොහොමද? හැබැයි මේක ක්‍රම දෙකකටම කරන්න පුළුවන්. කොහොමද? ගංගාවක් කිව්වොත් එම අනුක්ත කරන්න බලන තමයි ගංගාවක කියන අවස්ථාව තියෙනවා. එහෙනම් දැන් ගංගාවක් කිව්වොත් අනුක්තයි. වාක්‍යයට අනුව ගංගාවක් කියලා අනුක්ත කළා කියලා ලියන්න පුළුවන්. රීතියක් කිව්වොත් එම ඒකත් අනුක්තයි. හැබැයි රීතියක කියලා කියන්නත් පුළුවන්. ජලාශයක් කිව්වොත් එම අනුක්තත් ජලාශයක්. ජලාශයක කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ අවස්ථා දෙක මතක තියාගන්න. ඒ වගේම තමයි පුතේ. දැන් අපි ඒ අචේතනික නාම පදවලට අපි සචේතනිකත්වයක් ගන්න ඕන. සචේතනික. ඒ කියන්නේ ප්‍රාණවාචීත්වයක් ගන්නනෝ. පණ තියෙන ගතියක් ගන්නනෝ. කොහොමද පණ තියෙන ගතියක් ගන්නවන්නේ? ගංගා කියනකට අපි එකතු කරන ඕ කියන ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ කොටසක් පුතේ. බලන්න ගංගා කියන ගංගා කියනකට ඕ යන්න එකතු කරන ගංගා ඕ නෙමෙයි. එහෙනම් මොකද වෙන්නේ? ඒක ගංගා වෝ වෙනවා. එහෙම ආව මේක අනුක්ත කරන්න පුළුවන් ගංගා වන් කියලා. රීති කියනකට හූ කියන ප්‍රත්‍ය එකතු කරනවා. එතන මොකද වෙන්නේ? රීති හූ. දැන් අපි ඕ කියන එකතු කරන්න බෑ ඒකට. කියලා එකතු කරන්න පුළුවන් ප්‍රත්‍ය විශේෂ තියෙනවා. දැන් රීති කියනකට ඕදම රීතියෝ කියලා එන්නේ නැහැ පුතේ. ඒක ගැළපෙන්නේ නැහැ. එහෙනම් රීති කියනකට හූ කියන ප්‍රත්‍ය එකතු කරාම රීති හූ. අන්න ඒක උක්තයි. එහෙනම් අනුත් කරන්නේ කොහොමද? රීතින්, රීතින්. ඊළඟට ජලාස කියනකට අපි එකතු කරනවා ඕ කියලා. ජලාසයෝ. එහෙනම් අනුත් වෙන්නේ කොහොමද ඒක? ජලාසයන්. දැන් අපි ගන්නවා මේ විදිහට. තුරුලතා කියනට ඕ එකතු කරනවා. තුරුලතාවෝ. එතකොට ඒක අනුක්ත වුණාම කොහොමද වෙන්නේ? තුරුලතා වන්. තුරුලතා වන්. දැන් බලන්න ඒකේ තියෙන විශේෂත්වය මොන තරම් ලස්සනයිද? දැන් ඊට පස්සේ මේවා හැදෙන ආකාරය බලමු. මේවට කොහොමද ප්‍රත්‍ය එකතු කරන්නේ? දැන් බලමු ප්‍රත්‍ය එකතු කර ඉතල කියන ප්‍රත්‍ය කියන කොටස. ඒ ප්‍රත්‍ය කොටස හරියට එකතු වෙන ආකාරයේ පිළිබඳ අවබෝධයක් මගේ දූල පුතාලාට තියෙනවා නම් මේ වගේ උක්ත අනුක්ත ભેදේ හදා හොයාගන්න හරීම ලේසි. බලමු උදාහරණයක් ඇටියට. දැන් අපි පුරුෂ ලිංග නාමයක් ගමු. ඒක හදන ආකාරය උක්ත පදේ හැදෙන විදිය බලන්න. දැන් අපි දන්නවා මේ ලෝකේ නාම කියන්නේ නාම පද නෙමේ තියෙන්නේ පුතේ. නාමයන්. නාමයන්. උදාහරණයක් ගත්තු මෙහෙම කුරුල් ලෝකිකුත් නාම පදයක්. එහෙනම් නාමයක් අදියට හොයාගන්නේ කොහොමද? කුරුල්ලෝ කියන එක ඕ ප්‍රත්‍ය අයින් කරනවා. එතන මොකද වෙන්නේ? ඒකේ තියෙන නාම නාමේනෝ. ඒකට හොඳව තව වචන කියන නාම ප්‍රകൃතිය කියන. බලන්න නාමය කොහොමද එන්නේ? කුරුල්ලෝ කියන එකට ඕ ප්‍රත්‍ය අයින් කරාම කුරුළු. කුරුළු කියන එකට ඕ එකතු කරාම තමයි කුරුල්ලෝ වුනේ. තව ඉදිරියට ගත්තොත් එහෙම. අපි තව ඉදිරියක් ගත්තොත් එහෙම මේ ගොවි කියන එකට ඕ එකතු කරගත්තම කොහොමද? ගොවියෝ. දැන් මිනිස් කියනකට ඕ එකතු කරනවා. මොකද මිනිසෝ වෙනවද? ආන බලන්න ගැළපෙන ප්‍රත්‍ය එකතු කරනවා කියන එකට. එහෙනම් මිනිස් කියනකට අපි එකතු කරන්න ඕනේ කොහොමද? ඌ. එතකොට මිනිස්සු වෙනවා. ආනේ ප්‍රත්‍ය වෙන යෙදෙන ආකාරය පිළිබඳවත් පුතාලා දූලා හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ. දැන් මේ විදිහට ඒක වචන බහුවචන හැදෙන ආකාරය අපි බලමු. දැන් පුරුෂ ලිංගයේ ඒක වචනින් බලමු. මිනිස් කියනකට ආයන් එකතු කරනවා. මොකද හැදෙන්නේ? මිනිස් එකතු කිරීම ආවම හැදෙනවා පුති මිනිසා කියන. දැන් මේක අනුත්තර කරන්නේ කොහොමද? බලන්න මිනිස් කියනට අපි එකතු කරනවා ආයන්. එතන මොකද හැදෙන්නේ? මිනිසා. ආ මේ විදිහට ආව මතක තියාගන්න දුවේ පුතේ. උක්ත වෙන්නත් පුළුවන් අනුක්ත වෙන්නත් පුළුවන් එකම ආකාරයක් තමයි යන්නේ. මිනිසා කියොත් උක්ත පදෙත් එකයි අනුක්ත පදෙත් එකයි. කුරුල්ලා බල්ලා ගවයා ගොවියා කාන්තා කියන ওই විදිහට අපි ගත්තොත් එන්නේ. දැන් පුරුෂවාදී ඉලක්කත්වම. දැන් සතා නේද? අලියා. දැන් මේ විදිහට ආවම අපි දන්නව එතකොට ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. උක්තපදෙත් අනුතවදෙත් එක විදියයි. දැන් අපි මේකට බහුවචනින් බලමු. මිනිස් කියන එකට එකතු කරනවා ප්‍රත්‍ය අපි අර කොටස මොකද්ද? ඌ කියලා. එතන හැදෙන්නේ මොකද්ද? අන්න උක්තපදේ හැටියට දෙනවා මිනිස්සු. මේක අනුක්ත කරන්න කියනවා. මිනිස් කියන එකට එකතු කරනවා උයන්න අල් නැන්. මොකද්ද? මිනිසුන්. අන්න බලන්න වෙනස් වෙච්ච විදිය. මිනිසුන්. දැන් මේක අනියමාර්ථ විදිහට දැම්මත් කොහොමද? මිනිස් කියන එකට එකතු කරනවා එක් කියලා. මිනිස් කියන එකට එකතු කරනවා එක්. ඒක වචනේදී. එහෙනම් මිනිසෙක්. මේක අනුක්ත කරන්න කොහොමද? මිනිස් කියන එකට එකතු කරනවා එකු. අන්න අවස්ථා දෙකක් තියෙනවා පුතේ. එකු එහෙම නැත්නම් අකු කියලා. මිනිස් කියනට එකු කියලා දැම්මොත් එහෙම මිනිසෙකු වෙනවා. මිනිස් කියනකට අකු කියලා දැම්මොත් මිනිසකු වෙනවා. මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. මිනිසෙක් කියන එක මිනිසෙකු වෙන්නත් පුළුවන් මිනිසකු වෙන්නත් පුළුවන්. එකු අකු කියන ප්‍රත්‍ය දෙක එකතු වෙනවා. එනම් පුරුෂ ලිංගයේදී ඒ විදියයි. අපි ස්ත්‍රී ලිංගයේදී බලමු. කාන්තා කියනකට දැන් පුරුෂ ලිංගයේදී එකතු කරේ ආයන්න. හැබැයි ස්ත්‍රී ලිංගයේදී එකතු කරන්නේ අයන්න. කාන්තා ධන ආවොත් මොකද වෙන්නේ? කාන්තාව. කාන්තා ධන කාන්තාව. එතකොට අනුත්තර වදේ කොහොමද? ඒකත් ඒ විදියමයි. කාන්තා ධන කාන්තාව. ඊළඟට කාන්දා ධන ඕ කාන්තාව. දැන් ඒක අනුක්ත වෙන්නේ කොහොමද? කාන්තා ධන අන් කාන්තාවන්. කාන්තා ධන අන් කාන්තාවන්. දැන් එතකොට අපි ගත්තොත් අනියමාර්ථ විදියට කාන්තා ධන අක්. කාන්තා ධන අක්. ඒක කොහොමද අනුක්ත වෙන්නේ නේද? කාන්තා ධන අක් කියවත් මේක උක්ත වෙන්නේ කොහොමද? කාන්තා වක්. ඒක අනුක්ත වෙන්නේ කාන්තා ධන අක. අන්න මගේ දූල පුතාල වරද්දන අවස්ථාවක්. ගොඩාක් තැන්වල කාන්තාවක් කියවත් අනුක්ත පදේ ලියන්න කිව්වත් මගේ දූල පුතාල ලියන්නේ කොහොමද? කාන්තා නේද? කාන්තාවකු කාන්තාවෙකු ඔන්නෝ විදිහට ලියනවා. හැබැයි පුතේ ඒක වැරදි. අල්කයන්නක් ආවොත් විතරයි එනං එක ලියෙන්න ඕනි අක කියලා. එන කොහොමද? කාන්තාවක. නේද? කිරිලියක, ගැහණියක නේද? මේ අපි ගත්තොත් කුමාරියක, කුමරියක, ඊළඟට ශිෂ්‍යාවක නේද? ගුරුවරියක. මෙන්න මේ විදිහට තමයි අනුක්ත කරන්නේ. එතකොට ගුරුවරියක් වුණොත් ගුරුවරියක, ගෙවිලියක් වුණොත් එම ගෙවිලියක, ගැහණියක් වුණොත් ගැහණියක. මෙන්න මේ විදිහට මේ හදන්න ඕනේ. ඊළඟ එක තමයි පුතේ අවිදමාල්ලාවට ප්‍රාණවාචි එළට ස්ත්‍රී පුරුෂ බයිදයක් පේන්නේ. ස්ත්‍රී පුරුෂ ભેදයක් පේන්නේ. හැබැයි ප්‍රත්‍ය අනු අපිට පැහැදිලි වෙනවා ඒක කොහොමද වෙන්නේ කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම අපි සතෙක් ගැන කියනකොට, සත්තු ගැන කියනකොට නේද? සත්තු කියවම මේක ගැහණු සත්තුද පිරිමි සත්තුද කියලා අපි දන්නේ නැහැ. ඒක විශේෂණ පදයක් දානවා. ඒ කියන්නේ මේ නාමයකට ඒ වගේ ඉස්සරහට දානවා ගැහණු සතා, පිරිමි සතා කියලා. හැබැයි පොදුවේ ගත්තම මේකත් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් සත් කියන එකට આવොත් එම ආ කියලා දානවා. එතන මොකද වෙන්නේ? සත් ධන ආ සතා. අනුක්ත පදේ වෙන්නේ කොහොමද? ඒ සත් ධන ආ සතා. ආ යන්න එනවා නම් අනිවාර්යයෙන් මේ නම් මොකද්ද පුතේ? මොන ලිංග දෙක? පුරුෂ ලිංගයි. හරි ලේසි හොයා ගන්න. සත් ධන උ සත්තු. සත් ධන උන් සතුන්. ඊළඟට සත් ධන එක් සතෙක්. දැන් බලන්න මේකේ අනුක්ත කරන විදිය. සද්දන එකු සතෙකු, සද්දන අකු සතකු, සතකු සතිකු. මේන්න මේ විදියට යොදා ගන්න පුළුවන් අපිට ස්ත්‍රී පුරුෂ නාමයන් මොන විදියටද හැදෙන ආකාරය. ඊට පස්සේ මේ ගණුව බලමු. මේ පුරුෂ ලිංග නාමයන් හැදුවට පස්සේ දැන් අපි බලමුකෝ මේක අප්‍රාණ වාචීන්ට කොහොමද. දැන් ගංගා දන. ගංගා කියන එක අප්‍රාණ වාචී. ගංගා කියනට අ දානවා. ගංගා දන අ ගංගාව. ඔන්න උක්ත හැටියට ගත්තොත් එන අනුක්ත වෙන්නේ කොහොමද? ගංගා දන අ ගංගාව. බලන්න මේ දෙකේම වෙන ස්ත්‍රී ලිංග අර්ථයක් අප්‍රාණ වාචීදී. ගංගා දන ඕ ගංගාවෝ. ගංගා දන අන් ගංගාවන්. බලන්න ඒක අනුත. දැන් අපි අනිමාතින් ගත්තොත් ගංගා දන අක් ගංගාවක්. ඒක අනුත කරන්න පුළුවන් ගංගා දන අක ගංගාවක, නැත්නම් ගංගාවක් කියලාත් කියන්න පුළුවන්කම තියෙන. මෙන්න මේ තුنين පේනවා මේ අර්ථය තුල ස්ත්‍රී අර්ථයක් දෙනවාය කියලා. ස්ත්‍රී අර්ථයක් දෙනවා කියලා. ඉතින් මෙන්න මේ අනුව මගේ දූල පුතාට මම කියන්න කැමති දැන් අට ශ්‍රේණියේ 150 වෙනි පිටුව. 150 වෙනි පිටුව. නවයේ ශ්‍රේණියේ 93 වෙනි පිටුව බලන්න. 150 වෙනි පිටුවයි 93 වෙනි පිටුවයි බලන්න. දැන් අට ශ්‍රේණියේ දුවාදරුව 150 වෙනි පිටුවේ තියෙනවා මේ විදිය ටිකක්. නවයේ ශ්‍රේණියේ දුවාදරුවන්ට 93 වෙනි පිටුවේ තියෙනවා. දැන් බලමු මෙන්න මේකේ තියෙන අභ්‍යාස ටික කොහොමද කියලා. දැන් ඒකේ තියෙන ලිඛිත අභ්‍යාස යටතේ අපි අට ශ්‍රේණියක් ගත්තොත් හිස් තැනට සුදුසු උක්ත පද හෝ අනුක්ත පද හෝ යොදන්න කියලා. දැන් උක්ත පදයේ තියෙනවා ගවයෝ කියලා. අනුක්ත පදේ හිස් තැනක්. මොකද්ද පුතේ ඉන්නේ? ගවයෝ නම් ගවයන්. ඊළඟට උක්ත පදයේ යටින් ඉරක් තියෙනවා. අනුක්ත පදයේ තියෙන පිඹුරන් කියලා. එන උක්ත පදේ මොකද්ද? පිඹුරෝ. දැන් උක්ත පදයේ යට තියෙන ශිෂ්‍යාවක් කියලා අනුක්ත පදේ මොකද්ද පුතේ? ශිෂ්‍යාවක. දැන් උක්ත පදයේ ඉරක් අනුක්ත පදයේ තියෙන කුරුල්ලන් කියලා. එනම් පුතේ ඒකේ උක්ත පදේ වෙන්නේ කුරුල්ලෝ. ඊට පස්සේ උක්ත පදයේ යටතේ තියෙනවා ලේඛිකාවෝ. අනුක්ත පදයේ ලේඛිකා වන්. තව එකක් ගත්තොත් උක්ත පදයේ ඉරක් අනුක්ත පදයේ දක්ෂයන්. එහෙනම් උක්ත පදයේ මොකද වෙන්නේ? දක්ෂයෝ. දැන් ඊටපස්සේ උක්ත පදයේ තියෙනවා ගුරුවරු. මොකද්ද පුතේ අනුක්ත පදයේ? ගුරුවරුන්. ඊටපස්සේ උක්ත පදයේ ඉරක් ක්‍රීඩකයන් කියලා තියෙනවා. එහෙනම් උක්ත පදයේ වෙන්නේ, ඒ කියන්නේ උක්ත පදයේ ඉරක් අනුක්ත පදයේ ක්‍රීඩකයන් කියලා තියෙනවා. එහෙනම් උක්ත පදයේ වෙන්නේ ක්‍රීඩකයෝ. ඊළඟ උක්ත පදයේ ආයත් ඉරක් අනුක්ත පදයේ හෙදියන් කියලා තියෙනවා. එහෙනම් ඒකේ උක්ත පදයේ වෙන්නේ හෙදියෝ. අන්න දැන් උක්ත පදයේ තියෙනවා ළමයෙක් කියලා. අනුක්ත පදයේ නම් මොකද්ද වෙන්නේ පුතේ? ළමයෙකු. ඊටවත්තේ අපි ගත්තොත් පුතේ දැන් අර ඒකේ මේ ඉතෙන් වල සුදුසු උක්ත පද හෝ අනුක්ත පද හෝ වරාණින් තෝරා ලියන්න කියලා තියෙනවා. දැන් බලන්න මේකේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කි කිරිල්ලියෝ ඉතනක් රකිති කියලා තියෙනවා. වරාන් ඇතුලේ තියෙනවා පැටව් පැටවුන්. එන රකිති කවුද? කිරිල්ලියෝ රකින්නේ කවුද? පැටවුන්. පෙරහැරේ යති කියලා තියෙනවා ඉස්තනම් තියලා. ඒකේ උත්තර දෙකක් දීලා තියෙනවා. මොකද්ද? ඇතු ඇතුන්. ඒ අනුව බලන්න ඇතුන් යන්නේ නැහැ, ඇතු පෙරහැරේ යති. ඉරණ ඉස්තනක් මල්පැණි බොති. කවුද මල්පැණි බොන්නේ? වරන් ඇතුළ උත්තර දෙකක් තියෙනවා. සමනලයන් සමනලයෝ. එනම් බොති නම් සමනලයෝ. ඊළඟ බැතිමත් හූ කියලා තියෙන හිස්තනක් පුදති. ඒ හිස්තන මැදට එන්න ඕනේ උත්තර දෙක මොකද්ද? එක දෙක එකක් තියෙනවා. දෙවියන් දෙවියෝ. එහෙනම් දෙවියෝ වදිතිය පුදති වෙන්න බෑ, දෙවියන් පුදති. බැතිමත්තු දෙවියන් පුදති. අපි හිස්තනක් දුටුවෙමු. එහෙනම් වරංගතේ උත්තර දෙකක් තියෙනවා. සිංහේකු සිංහයෙක්. එහෙනම් අපි සිංහයෙකු දුටුවෙමු. හිස්තනක් තියෙනවා රසිකයන් පිනවති. කවුද රසිකයන් පිනවන්නේ? උත්තර දෙකක් තියෙනවා. ගායකයන් ගායකයෝ. එහෙනම් උත්තරය ගායකයෝ. ඊළඟක මම හිස්තනක් ප්‍රිය කරමි. වරංගතේ උත්තර දෙකක් තියෙනවා. මිතුරෝ මිතුරියන්. එහෙනම් මම මිතුරෝ මිතුරන් තියෙන්නේ. එතකොට උත්තර දෙකෙන් එකක් ගන්නවා අපි. මොකද? මම මිතුරන් ප්‍රිය කරමි. ඊළඟට හිස්තනක් ගුරුවරුන් හමු ඌහ. කවුද හමු උනේ? උත්තර දෙකක් තියෙනවා. සිසුහු සිසුන්. එහෙනම් ගුරුවරුන් හමු ඌහ කවුද හමු වෙලා තින්නේ? සිසුහු. ඊළඟ උත්තර දෙක හිස්තනක් තියෙනවා බඩු විකුණති. හිස්තන දෙකට උත්තර දෙකින් එකක් බලන්න. වෙලෙන්දෝ වෙලෙන්දන්. කවුද බඩු විකුණන්නේ? විකුණති කියන්නේ කවුද? වෙලෙන්දෝ. අවසානික ඔව්හු හිස්තන දුටුවෝය. කවුද දුටුවේ? හිස්තනේ තියෙනවා වර උත්තර දෙකක්. අපි අප. දුටුවෝය කවුද දැන් තියෙන්නේ? ඔව්හු දැකලා තියෙන්නේ. අපි නම් අප නම් මොකද උත්තරේ? අප. මෙන්න මේ විදිහට අපිට උත්තර හදාගන්න පුළුවන්. නමේකෙත් මේ විදිහේ ලිඛිත අභ්‍යාසයක් උදුල පුතාලට තියෙනවා. දැන් මේකෙත් තියෙනවා මම හොඳින් ඉගෙන හිස්තනක් තියෙනවා නමේ පොතේ. ගනිමි ගත්තෝය. උත්තරේ හරීම ලේසි. මම හොඳින් ඉගෙන ගනිමි. හිස්තන ගුරුතුමාට ආචාර කළහ. කවුද ආචාර කළේ? සිසුහු සිසුන්. කවුද? සිසුහු ආචාර කළහ ගුරුතුමාන්. ඔන්න ඉතන දෙකට ඉතර දෙක දීලා තියෙන කාන්තාවක් කාන්තාවක. හිස්තන ක්‍රියා අනතුරට භාජනය වූවාය. කවුද? කාන්තාවක්. ඊළඟට දැරියක් දැරියක හිස්තන මල් කඩන්නේය. කවුද කඩන්නේ? දැරියක්. ගංගා වේගෙන් ගලා අන්න බසිතිද බසීද? ඔව්, ගංගාව කියන්නේ ඒක වචනයයි. ඒකට උත්තරපදා මේ ප්‍රාණවාචිත දීලා නැහනේ. එහෙනම් ඒ නිසා අපි ඒකට කියන බසී කියලා. ගුරුවරු හිස්තනක් අපිට අපට අවවාද දෙති. මොකද්ද? අපිට කියන වචනයක් ගන්නෙ නෑ පුතේ. එහෙනම් අපි ගන්නෙ මොකද? අපට. ඒ තෙමේ දක්ෂ ලෙස නටයි නටති. ඒ තෙමේ දක්ෂ ලෙස නටයි නටදි. නටදි කියන්න බෑ නටයි. ඔව්හු රටට සේවය හිස්තැනක් කළහ කරයි. ඔව්හු කිව්වොත්තේ නම් කරයි කියන්න බෑ කරති නැතන් කළහ. ඊළඟට ළමේ කුදෑසන පාසලට ඉති කියන්න බෑ එන උත්තරේ එයි. අවධානික මිනිස්සු හිස්තැනක් ගවයන් ගවයෝ කියලා තියෙනවා වරන් ඇතුලේ අවසන් කරලා තියෙන කුඹුරට දක්කති. මිනිස්සු කවුද දක්වන්නේ දක්කගෙන යන්නේ? ගවයෝ නෙමෙයි එනම් ගවයන්. මිනිස්සු ගවයන් කුඹුරට දක්කති. මෙන්න මේ විදියට මගේ දුවේ පුතේ අපි උක්තානුක්ත පද පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. හොඳයි, අපි මේ අද කතා කරේ ඔබට උක්තානුක්ත පද යොදා ගැනීමත් ඒවා හඳුනා ගන්නත්, ඒවා හඳුනා ගනිමින් වාක්‍ය නිවැරදිව සකස් කරන ආකාරයත් පිළිබඳව තමයි මේ කියලා දුන්නේ. අපි ඊළඟ දවසක හමු වෙන දුවේ පුතේ මේ උක්තානුක්ත පද සම්බන්ධ කර ගනිමින් වාක්‍ය රටා නැත්නම් වාක්‍ය රීති සකස් කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි තවත් මේ වැඩසටහනකින් හමු වනතුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ 8-9 ශ්‍රේණිය සඳහා සිංහල පාඩම ඔබට කියලා දුන්නේ හපතලේ ශ්‍රී ධම්මානන්ද මහාවිද්‍යාලයේ AJMAB පොපුලවිල ගුරු පියාණන්.
ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.